මීළඟට පිළිතුරු කතාව ගරු පවිත්‍රා වන්නියාරච්චි අමාත්‍යතුමිය ඔබතුමිට විනාඩි 27ක කාලයක් තියෙනවා.
ගරු මූලාර්සනී මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම මම යම් පුරෝකතරයක් කරගන්නට ඕනි මේ කාරණය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබ්බේ කල්තැබීමේ යෝජනාව ඉඩම්වල වන්දි සම්බන්ධයෙන්. නමුත් මේ මටත් අදාළ කාරණයක් නිසා මම කියන්නට බලාපොරොත්තු වෙන්නේ, නිල්වලා ගඟ පහතරට තෙත් කලාපය තුළ පිහිටි, කිලෝමීටර් 70ක් දිගති, කිලෝමීටර් 100ක ජල පෝෂක ප්‍රදේශයකින් යුක්ත ප්‍රධාන ගංගාවක්. එය වසරේ මැයි සහ ජූනි, ඔක්තෝබර් සහ නොවැම්බර් කාලවලදී නිරන්තරයෙන් ගංවතුරවල බලපෑමට ලක් වෙනවා. ඊට විසඳුමක් ලෙස 1966 දී පමණ ආරම්භව නොයෙකුත් යෝජනා සහ අධ්‍යයනයන් සිදු කරලා ඇති අතර, එහි ප්‍රතිඵලයක් විදිහට 80 දශකයේදී නිල්වලා ගංවතුර වැළැක්වීමේ නිල්වලා ගඟ ගංවතුර වැළැක්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙලා තියෙනවා. එය ප්‍රධාන වශයෙන් නදීර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තිබුණත් 88-89 කාලයේදී රටේ පැවතිච්ච අයහපත් වාතාවරණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද විදේශීය සමාගම එය අපහැරලා ගිහිල්ලා තියෙනවා. මේ ඊට ගෙනෙන ලද සියලු උපකරණ සහායයට අදාළ ඒ මැෂින් යම් කැරලි රජයට විරුද්ධව කැරලිගත් අය ගිනි තබා විනාශ කරලා තියෙනවා. ඊට පස්සේ මෙම තත්ත්වය යටතේ පසුගිය දශක කීපය පුරාවටම නිල්වලා ගඟ යෝජනා ක්‍රමය ගැන සමාජය හා ගොවි ජනතාව මගින් විවිධ විවේචන එල්ල වුණා. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය මගින් 2018 වර්ෂයේදී ඉදිකිරීම ආරම්භ කරන ලද ලවණ භාගකය 20/22 අවසාන භාගයේ ඉදිකිරීම නිම කරන ලදී. මේ ලවණ භාගකයේ ක්‍රියාත්මක වන ආකාරයේ කාලයේ යැයි ඉදිකිරීම කරන ලද කාලයේ මම අමාත්‍යවරයා විදියට කටයුතු කළේ නැහැ. ඒතර මම අමාත්‍යවරයා විදියට කටයුතු කරන්න වෙලා මාස කීපයයි. ඉදිකිරීම් කරන ලද කාලය තුළ 20-23 වසරේ පැවති වර්ෂාපතන රටාව හේතුවෙන් ගංවතුර තත්ත්වය වෙනත් වසරවලට වඩා තීව්‍ර වුණා. ඉන් වඩාත්ම පීඩාවන් හානියක් ඇති වූයේ 20-23 වසර තුළ. මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා මම ස්තුතිවන්ත වෙනවා, විශේෂයෙන් අපේ කතානායකතුමා මහින්දයාපා අබේවර්ධන අපේ ගරු කතානායකතුමා පාර්ලිමේන්තුවේ තීරීම් කාරක සභාවක් පත් කළා. ඒ තීරීම් කාරක සභාව මගේ සභාපතිත්වයෙන් පත් කරේ. එය අපි සෑම සතියකම පාහේ අපි රැස් වෙලා මේ ජනතාවට, මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට තියෙන මේ ප්‍රශ්නයට කෙටි කාලීන, දිගු කාලීන සහ මධ්‍ය කාලීන විසඳුම් හොයන්නට වැඩ කරගෙන යනවා. විශේෂයෙන්ම මේ කටයුත්තේදී මම අමාත්‍යංශය අරගෙන බලනකොට මේ ප්‍රශ්නය මාතර දිස්ත්‍රික්ක ජනතාවට ඇති වෙලා තිබුණා. මම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවලා, ඔවුන්ගෙන් අහපුවම ගොවි ජනතාවත් කැඳවලා, ඒ ගොවි ජනතාවත් ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේත් මතය වුණේ අර ගහලා තියෙන ෂීට් ෆයිල් ටික අයින් කරන්න කියලා. නමුත් මේ ජල සම්පත් මණ්ඩලයත් ගෙනල්ලා කතා කරපුවම ජල සම්පත් මණ්ඩලය වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහ ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහ ගොවි ජනතාවගේ නියෝජිතයින්ගේ ඉල්ලීම් වෙච්ච ෂීට් ෆයිල් අයින් කරන එකට ජල සම්පත් මණ්ඩලය එකඟ වුණේ නැහැ. ඉතින් ඒ නිසා ජල සම්පත් මණ්ඩලයට අපි කිව්වා ඔබේ නිර්දේශය ලබා දෙන්න කියලා. ඒ වෙලාවේ ජල සම්පත් මණ්ඩලයෙන් පසු ඔවුන් උපදේශක සමාගමකට එම නිර්දේශය ලබා දීමට අවශ්‍ය කටයුතු සලස්සලා ඒ උපදේශක සමාගම ජල සම්පත් මණ්ඩලයට නැවත ලබා දුන්නේ මාතර ඇති වී තිබෙන මේ ගම් වතුර තත්ත්වය කිසිසේත්ම ලවණ බාධකය නිසා ඇතිවෙච්ච එකක් නෙවෙයි කියන එක. එතකොට ජල සම්පත් මණ්ඩලයේ කතාවක් කියනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව තව කතාවක්. ඒ නිසා තමයි අපි ගරු කතානායකතුමා මේ සිලෙක් කමිටි එක පත් කරලා මේ තේරීම් කාර්ය සභාව පත් කළා. අපි මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා විසඳුම් ලබා දෙන්න කියලා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් ඉදිරිපත් කරන ලෙස රුහුණු විශ්වවිද්‍යාලය වෙත අපි උපදෙස් දුන්නා. අනිත් විශ්වවිද්‍යාලත් සම්බන්ධ කරගෙන අපිට මේ වාර්තාව දෙන්න කියලා. එහි කෙටි කාලීන වාර්තාව අප වෙත ලබා දුන්නා මේ ගිය සතියේට ඉස්සෙල්ලා සතියේ. නමුත් මධ්‍ය කාලීන හා දිගු කාලීන වාර්තා ඉදිරියේදී ලබා දීමට නියමිතව තිබෙනවා. ගම් වතුර තත්ත්වය සඳහා කෙටි කාලීන විසඳුම් විදිහට මේ අපි ක්‍රියාමාර්ග ගණනාවකුත් ගත්තා. ඒ වගේම මේ විසඳුම් විදිහට මම මෙහෙම යෝජනා කරනවා. 2023 වසරේ මාස 3කට අධික කාලයක් ගම් වතුරෙන් පීඩා විඳීමට සිදු වූ බැවින් ලවණ බාධක ඉදිකිරීමේදී ගඟ පතුල 2.5ක් මයිනස් ඍණ 2.5ක් MSL දක්වා එසවීමෙන් ජලය ගලා යාමට සිදු බාධාව අවම කිරීම සඳහා ලවණ බාධකයේ දකුණු පසට වන්නා වූ කොටසේ අඩි 40ක ෂීට් ෆයිල් ඉවත් කිරීම තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තවදුරටත් අපිට උපදෙස් ලබා දෙන්නේ ආ අතුරු වැල සංවර්ධනය කරන්න කියන්නේ. නමුත් විශාල මුදලක් වියදම් කරලා ජල සම්පත් මණ්ඩලය මේ කටයුත්ත කරපු නිසා පානීය ජල අවශ්‍යතාවයට ඒ සම්බන්ධයෙන් ජල සම්පත් මණ්ඩලය තවදුරටත් ඒ කටයුත්ත කිරීමට එකඟතාවයක් නැහැ. ඒත් රජයේ මුදල් වෙන් කරලා කරපු නිසා තද තීන්දුවකට එන්නට බෑ. පාර්ලිමේන්තු තේරුම් කාර්ක සභාව වගේ සභාවකදී අවසාන තීන්දුවකට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් රිපෝට් එක විවාද කරලා රටක් විදිහට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු වෙනවා. බණ්ඩත්තර පාලමට ඉහලින් ඉදිකර තිබූ තාවකාලික ලවණ බාධකයේ වැලිකොට්ට ඉවත් කිරීම හා නිල්වලා ගඟේ ජලය බැස යාම ආරක්ෂා කිරීමට කෙටි කාලීන විසඳුම් විදිහට අපිට ඒක හිතන්න පුළුවන්. ඒ නිසා අපි උපදෙස් ලබා දුන්නා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මේ තාවකාලිකව පිහිටපු වැලිකොට්ට තියෙන ලවණ බාධක අයින් කරන්න කියලා ඒ කටයුත්ත දැන් අපි සිදු කරලා තියෙනවා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යනයන් ඉදිරිපත් කරත් කරන ලද අයුරින් ජල අපවහන පද්ධතිය වැඩි දියුණු කිරීමත් අපි යෝජනා කරනවා. ඒ වගේම මම කියන්න ඕනි මේ ප්‍රශ්නය මම අමාත්‍යංශය අරගෙන මතු වුණාම වාරිමාර්ග අමාත්‍යංශයේ විදිහට මමගේ නිලධාරීන්ට දිගින් දිගටම උපදෙස් ලබා දුන්නා අපිට ජල සම්පත් මණ්ඩලය ඉදිකරපු ඒ ලවණ බාධකේ අයින් කරන්න බැරි නම් මේ ප්‍රදේශයේ ගඟ වතුර පාලනය කිරීම සඳහා ගත හැකි ඉතිරි ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුවක් විදිහට අපි ගම්මු කියලා ජනතාවට සහනය ලබා දෙන්න. මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ගොවි සංවිධානවලට විශාල කැපකිරීමක් කරලා හැම සතියකම සතියක් අර සතියක් පාර්ලිමේන්තුව ඇවිල්ලා අපේ උපදේශ කාර්ක සභාවලට සම්බන්ධ වෙලා ඒ අය මේ ජනතාව වෙනුවෙන් කරන කැපකිරීම ගැන. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ ඒ සියලුම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය මේ සඳහා ස්වේච්ඡාවෙන් කැපවෙමින් මේ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග ගැන අධ්‍යයනයන් සිදු කිරීම අපිට නිර්දේශ ලබා දීමට තවදුරටත් කටයුතු කිරීම ගැන ඉතුමන්ලටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම තේරීම් කාර්ය සභාවේ සිටින සියලුම මන්ත්‍රීතුමන්ලටත් මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන් නිල්වලා ගඟේ ප්‍රධාන අතුගංගාවක් වන කිරම ආර නිල්වලා ගඟට යොමු වන ස්ථානයේ සිට කිලෝමීටර් 15ක් ඉහළින් පිහිටි සපුගොඩ අමුණ දක්වා තියෙන බාධක අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අයින් කරා. දළ වියදම 100,200ක්. ඒ වගේම බදුලු ආර අපි සම්පූර්ණයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පවිත්‍ර කළා. දල වියදම 135ක්. ඌරු මුතු වාර සම්පූර්ණයෙන්ම මේ පෞගේ මාස 3-4 අපි පවිත්‍ර කරා. ඒකට දල වියදම මිලියන 25ක්. මිලියන 2.5ක් ලක්ෂ 25ක්. කිරමාර මාකන්දර ප්‍රදේශයේ කිලෝමීටර 1ක පමණ පවිත්‍ර කරා. ඒ සඳහා දල වියදම මිලියන 2.25ක්. කිරලකැලේ කද්දුව කඩවැද්දුව ව්‍යාපාරවල ඇල පද්ධතිය අපි පවිත්‍ර කරා. 2024-23 වසරේ ගංවතුර පාලන සඳහා පොම්පාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන සඳහා දන් ලද වියදම රුපියල් මිලියන 148ක්. 2024 වසරේ ගංවතුර පාලන කිරීම සඳහා පොම්පාගාර ක්‍රියාත්මක කිරීමට දන් ලද වියදම රුපියල් මිලියන 75ක්. කෙසේ වෙතත් ඒ වගේම අකුරැස්ස දිගිලිඔය නිල්වලා ගඟ පවිත්‍ර කිරීම කිලෝමීටර 6.5ක් දල වියදම 158ක්. මේ ආකාරයෙන් අපි කටයුතු කරගෙන යන අතර දීර්ඝකාලීන විසඳුමක් ලෙස ගංගා ද්‍රෝණියේ ඉහළට වැටෙන වර්ෂාපතනය නිසි අයුරින් කළමනාකරණය කරමින් එමගින් පහළ ද්‍රෝණියට ලැබෙන බලපෑම අව කිරීමට අපි රටක් විදිහට කටයුතු කළ යුතුයි. මේ සඳහා ඉහළ ද්‍රෝණියේ ජලාශ ඉදිකිරීම හා එම වැඩි ජලය වෙනත් ගංගා ද්‍රෝණියකට හරවා යැවීම මගින් කළමනාකරණය කරන්න පුළුවන්. මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අධ්‍යයන රාශියක් සිදු කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයට අපි පත් කළ ගත යුතුව තියෙනවා. දිගිලිඔය ජලාශය ඉදිරි කිරීම, බටුවිට ජලාශය ඉදිරි කිරීම, අපරැක්ක ජලාශය ඉදිරි කිරීම හා ගින්ගඟ හා නිල්වලා ගඟ වලවේ ද්‍රෝණියට වලවේ ගඟ ද්‍රෝණියට හැරවීම ඒ සඳහා අපි ඉදිරිපත් කරපු විසඳුම් විදිහට අපි සඳහන් කරන්න ඕනි. නිල්වලා ගඟ වතුර වැළැක්වීමේ ව්‍යාපෘතිය මීට වසර 40කට පමණ පටන් ගත්තත් ඒ අතරමඟ අතහැර දමන ලද ව්‍යාපෘතියක් ලෙස අතහරින්නට උනේ ත්‍රස්තවාදීන් විසින් මෙහි තිබුණු රාජ්‍ය සියලු සම්පත් සහාය සඳහා ගෙනාපු එන්ජින් සහ උපකරණ සියල්ල 88-89 කාලේ ගිනි තබන ලස නිසා. ඒ වගේම එම ව්‍යාපෘතියේදීද ඉහළ ද්‍රෝණිය ජල කළමනාකරණය කිරීම සඳහා නොයෙකුත් ක්‍රමවේද යෝජනා වෙලා තිබුණා. එම ව්‍යාපෘතිය අතරමඟ අසම්පූර්ණව නවතා දැමීමට හේතුවෙන් මේ වන විට සමාජ පාරිසරික හා භූමි භාවිතය විශාල වශයෙන් වෙනස් වෙලා තියෙන බැවින් මේක සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරන්න ඕන. විශේෂයෙන්ම මාතර නගරය වැඩි දියුණු වෙනකොට යම් ජනතාවක් ඒවා ගොඩ කරලා ඒ තැන්වල තියෙන ඇලමාර්ග ගොඩ කරලා ගොඩ නැගිලි හැදලා ඒ වගේ කාරණාත් සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම මම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ගැන මේ සභාවේදී සහ මේ මගේ ප්‍රසාදය පළ කරන්නට ඕන. මොකද ඉංජිනේරුවරු කියන්නේ ඉතාම මේ රටේ සෑම අංශයකම සංවර්ධනයට දායක වන ප්‍රධානම බලවේගය. ඒ අය යම්කිසි හැම අංශයකම ඒ කටයුත්ත සිද්ධ කළාට පස්සේ එහි ප්‍රතිඵල ගන්න අයට ඒ ඉංජිනේරුවන්ගේ වටිනාකම ගැන සමහර වෙලාවට රටක් විදිහට අපිට අමතක වෙනවා. මොනම තැනකට ගියත් රෝහලක් හැදුවත් රෝහලේ නොයෙකුත් අංශ දියුණු කිරීමක් බැලුවත් කොයිම තැනකට ගියත් රටක ඉංජිනේරුවන් තමයි රටක ආර්ථික පුනරුදේ පෙරගමන් කරුවන් විදිහට කටයුතු කරන්නේ. විශේෂයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු ගොවිතැන් සඳහා ජලය ලබා දීමට අවශ්‍ය මහා වාරි ව්‍යාපෘති සුළි වාරි ව්‍යාපෘති කරමින් විශාල වශයෙන් ඍජුදායකත්වය කොන්ත්‍රාත් ක්‍රම නැතුව ඔවුන්ම ඒ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ඉටු කරමින් මේ රට බතින් සහලින් සම්පෝෂිත කරන්න විශාල කාර්මාර්ගයක් කාර්යවාරයක් කරපු විශාල මේ රටේ ගෞරවයක් හිමි යුතු පිරිසක්. ඒ අය ගංවතුර පාලනය, ජල කළමනාකරණය, බීමට ජලය ලබා දීම මෙවැනි කාරණා ගණනාවකට නායකත්වය දෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු. ඒ අයට රැයක් දවාලක් වෙලාවක් අවේලාවක් නැහැ. නමුත් ඔවුන් ලෝකයේ අනික් රටවල ඉංජිනේරුවරුන්ට සාපේක්ෂව ඉතාම ඔවුන්ගේ පඩිය නැත්තම් ඔවුන්ගේ වේතනය ඉතාම අවම මට්ටමක තියෙනවා. පාර්ලිමේන්තුවේ මම ගිය කැබිනට් මණ්ඩලවලදී අනුමැතිය ලබා ගත්ත වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ තියෙන ඉංජිනේරුවරුන්ගේ පුරප්පාඩු පුරවන. නමුත් මං විශ්වාස කරනවා ඒ පුරප්පාඩු වලට ඒ ඉංජිනේරුවරු ලංකාවේ ඒවට බැඳෙයිද කියන එක ගැන එය විශාල අභියෝගයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට. මොකද මේ ඉගෙනගත්ත තරුණ ප්‍රජාව, ඉංජිනේරු ප්‍රජාව මේ රට හැර යනවා. මේ අයට ලැබෙන වේතනය ප්‍රමාණවත් නැති නිසා. ඒක මම කැබිනට් මණ්ඩලයේදී වගේම කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කරමින් රජයක් විදිහට අපි සාකච්ඡා කරලා තියෙනවා මේ ඉංජිනේරුවන්ට අපේ සැලකීම වැඩි කරන්නට ඕනි කියන එක. ඒ වගේම මුදල් අමාත්‍යංශය සමගත් නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සාකච්ඡා පවත්වමින් මේ තත්ත්වය මම මුදල් අමාත්‍යංශයටත් රට ආර්ථික අර්බුදයකට ලැටිච්ච වෙලාවෙත් මං ඒ කාරණේ ඉදිරිපත් කරලා තියෙනවා. මොකද විශේෂයෙන්ම අපේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිටින ඉංජිනේරුවරුන් බොහොමයක් තරුණ ඉංජිනේරුවරුන් දැන් රට හැර යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වැඩිම රට හැර යන වෘත්තීමය සුදුසුකම් ලැබපු කණ්ඩායම ඉංජිනේරුවරු විදිහට අපිට කියන්න පුළුවන්. එය විශාල සේවයක් මේ රටට කරන කණ්ඩායම. යම් කිසි විදිහක කොතරක හරි වැරද්දක් සිද්ධ වුණා නම් ඒ වැරද්ද කරපු කෙනාට දඬුවම ලබා දීම අපි කළ යුතුයි. නමුත් සමස්ත ඉංජිනේරුවන් ඒ මට්ටමට සලකලා මේ පාර්ලිමේන්තුවේ අපි ඒ සැලකීම නොකළ යුතුයි කියන එකයි මම මේ උගත් සභාවට කියන්නේ. විශේෂයෙන්ම අපේ විපක්ෂ නායකතුමා සඳහන් කළා රජය කිසි දෙයක් කළේ නැහැ කියන. එය සම්පූර්ණ අසත්‍යක්. මේ ගම් වතුර පාලනයට එතුමා සිටින රජයේදී ඉදිකරන ලද ගම් වතුර පාලනයට එහා ගිහිල්ලා මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට බීමට ජලය, ඛනිජ ලවණ මිශ්‍ර වෙච්ච වතුර මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට බීමට සිද්ධ වෙන නිසා එම ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඔවුන්ගේ ආණ්ඩුවේ දී සකස් කරන ලද මේ ලබන බාධකය යම්කිසි ගැටලු සහගත තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවේ රජයක් විදිහට ඒ ලබන බාධකය නිසා ඇතුවායයි ජනතාව විශ්වාස කරන ඒ ගම් වතුර නැවැත්වීම සඳහා වාරි මාර්ග ඇමතිවරයා විදිහට මම අමාත්‍යංශයේ බාරගත් දින සිට විශාල වෙහෙසක් වෙලා ඒක විපක්ෂයේ මන්ත්‍රීවරු දන්නවා. ඒ තැනට ගිහිල්ලා බලලා නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ජනසම්පත් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ වාර්තා අරගෙන වාරි මාර්ග අමාත්‍යංශයේ වාර්තා අරගෙන එක තැනකට එන්න බැරි වුණාම විශ්වවිද්‍යාලවලට දීලා අපි කෙසේ වෙතත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විදියට මේ මෑතකදී ඇති වෙච්ච ගම් වතුරේදී එවැනි හානියක් ජනතාවට නොවෙන්නට කළ හැකි හැම දෙයක්ම අපි කරා. ඒකම ඒ එතනින් වතුර, ඒ කියන්නේ ලබන බාධකය නිසා අපට යම් දේවල් ගම් වතුරක් වගේ එනවා නම් ඒ ගම් වතුර එන එක නවත්තන්න අනික් පැතිවලින් ඒ ඇල මාර්ග සුද්ධ කිරීම අවුරුදු ගණනාවක ප්‍රශ්නයක්. මේක අද ඊයේ වෙච්ච එකක් නෙවෙයි. මේක විශාල කාලයක් තිස්සේ 60 ගණන්වල ඉඳලා මේ නිල්වලා ගඟ ගම් වතුර ප්‍රශ්නය තියෙනවා. ඒ උච්ච වෙන්නට ඇති සමහර වෙලාවට මේ ලබන බාධකයේ තත්ත්වයක් එක්ක. නමුත් ඒ තත්ත්වේ ලබන බාධකයේ අයින් නොකර ජල ප්‍රශ්නයත්, පානීය ජල ප්‍රශ්නයත් බේරගෙන මේ ගම් වතුර ප්‍රශ්නය අවම කිරීම සඳහා දෙපාර්තමේන්තුවක් ඉදිරියට අපි විශාල වැඩ කොටසක් කළා. ඉතින් ඒ නිසා ඉදිරියටත් මම විශ්වාස කරනවා රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛව ලබා දීපු වාර්තාවේ දීලා තියෙන ඉතිරි කරුණුත් රජයක් විදිහට අපි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් මෙතුමන්ල ලබා දෙනවා. ඒ ලබා දෙන්නට නියමිතයි. ඒ කටයුතුත් බලලා මේ ප්‍රශ්නයට අපට විසඳුම් ලබා දෙන්නට, දීර්ඝකාලීන විසඳුමක් ලබා දෙන්නට හැකි වේයයි මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අමාත්‍යතුමියනි. දිනට නියමිත සභාවේ කටයුතු අවසන් බැවින් සභාව යළි හෙට දින උදෑසන 9:30ට යළි රැස්වේ.